සුපුරුදු පරිදි අදත් සඳා දිනේ අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික තොරතුරු පිළිබඳව විමසා බලන්නට ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අද ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නට සූදානම් වන්නේ පසුගියදා ශ්‍රී ලංකාවේදී අයවැය ප්‍රකාශයට පත් වුණා 2018 වසර සඳහා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මත කිහිපයක් විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා ඒ වගේම විපක්ෂයට සම්බන්ධ පෙරිස් ඉදිරිපත් කළ මත කිහිපයක් වෙත අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නට සූදානම්. මේ අනතුරු අපි ඒ පිළිබඳව කතා බහ කරන්නට සූදානම් මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල සමගි.
රටේ තියෙන සියලුම වාහන 2040 වෙන විට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන බවට පත් කිරීමට අපි යෝජනා කරනවා. කාබන් බද්දක් නුත් අපි හඳුන්වා දෙනවා. 2018 අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු මගින් සිදු කරන ලබන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන අනුපාතයක් අනුව ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක්. මෙය පැහැදිලිවම තාවකාලික බද්දක්. මේ බද්ද ක්‍රියාත්මක වෙන්නේ වසර 3කට විතරයි. මෙය ගනුදෙනුකරුවන්ගෙනුත් අය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ.
දවුතුමල්ලා කියනවා මේ අපි ගෙවන්නේ පරණ ණය, පරණ පව්, රාජපක්ෂ ණය කියලා. නෑ, ඒක සම්පූර්ණ සත්‍යක් නෙමෙයි. අවුරුදු 9ක ණය ප්‍රමාණයයි අවුරුදු 2ක 15%ක් වෙනකොට අපිට හිතා ගන්න පුළුවන් ඉතුරුටි.
මේ අයවැය හරහා කිසියම් දුරකට හැකියාවක් ලැබිලා තියෙනවා අපේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න. යෝජිත බදු ආදායම 2018 බිලියන 2034යි. අවුරුදු 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත රාජ්‍ය බදු ආදායම දෙගුණ කරගෙන තියෙනවා. මේක ඉතාමත්ම විශිෂ්ට ළඟා කර ගැනීමක්. අපේ ඉලක්කය 2020 වෙනකොට මේ ඍජු බදු ආදායමයි වක්‍ර බදු ආදායමයි අතරේ අනුපාතය 40/60 බවට පත් කරගෙන. නමුත් අවාසනාවකට මෙවර අයවැය ඍජු බදු හා වක්‍ර බදු අතර අනුපාතය 18/82 හැටියට තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට බරතබන ප්‍රතිපත්තියක තමයි මේ අයවැය තියෙන්නේ.
මේ අයවැය ලේඛනයේදී ජනතාවට සහනයක් දෙන්න නොහැකි වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ණයකන්ද නිසා. ඒ නිසා ණයකන්දෙන් බේරෙන්න රටේ ජනතාවත් මේට දායක විය යුතුයි කියලා බද්දක් පනවලා මැදමුලන බද්ද ලෙස නම් කරනු ලැබුවා. රටේ දැරිය හැකි ණය බර ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 80%යි. විගණකාධිපතිතුමා කියනවා ඉතිහාසයේ පළවෙනි වතාවට 83.3% වැඩි වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යවලා ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුව ගත්තාම 2020, 2021, 2025 මේ ණය අර්බුදයට මුහුණ දෙන්න වෙන්නේ අපේ ආණ්ඩුව. මේ බද්දට එකම හේතුව බදු මගින් ලබා ගන්න ආදායමට වඩා වැඩි මේ මහා බැංකු මංකොල්ලෙන් සිද්ධ වෙලා තියෙන ආවස්තික අලාභය. ඒ නිසා මේ ජනතාවගෙන් අය කරන බද්ද බැඳුම් කර බද්ද මිසක් මැදමුණන බද්දක් නෙවෙයි.
පසුගියදා මේ ආකාරයෙන් ප්‍රකාශයට පත් වුණු ශ්‍රී ලංකාවේ අයවැය පිළිබඳවත් ඒ වගේම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අනෙකුත් දේශපාලනික සහ කාලීන තොරතුරු පිළිබඳවත් කතා බහ කරන්න මේ මොහොතේ අපත් සමග ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති ඔබගෙන් දැන් පසුගියදා පාර්ලිමේන්තුව තුලදීත් ඉන් පිටතදීත් අයවැය පිළිබඳව මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්ෂය සහ විවිධ විපක්ෂ සහ පක්ෂ දේශපාලන පක්ෂ අදහස් දක්වද්දී ලංකාවේ ජනතාව මෙවර අයවැය සම්බන්ධයෙන් කොහොමද හිතන්නේ? ඒ වගේම අයවැය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වී ඇති වැදගත් කරුණු කාරණා මොනවද? අපි මේ පිළිබඳව තොරතුරු ඔබගෙන් පළමුවෙන් දැනගන්නට කැමති.
2018 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පසුගිය බ්‍රහස්පති දබිනි මෙම අයවැය තිරසාර සංවර්ධන මූලධර්මයේ මත පදනම් වෙලා සකස් කරලා තිබෙන බවත් මෙවර අයවැය තේමාව නිල හරිත අයවැය බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. අයවැය හිඟේ දළදේශීය නිෂ්පාදිතයෙන් 4.5% මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව, ඒ වගේම මේ වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙන බවක් මුදල් ඇමතිවරයා සඳහන් කළා. ඒත් එක්කම සමස්ත අයවැය පරිසරයේ 2020 වන විට දළදේශීය නිෂ්පාදිතයෙන් 3.5% අඩු වෙනු ඇති බවත්, 2020 ආර්ථික වර්ධන වේගය 6% මට්ටමක වගේම විදේශ සංචිතය වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවත් මුදල් ඇමතිවරයා අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා. ඒත් එක්කම ප්‍රධාන ආර්ථික ගැටලුව සීග්‍රයෙන් පහළගේ රාජ්‍ය ආදායම සහ රාජ්‍ය ණය බර බව, වර්තමාන රජයේ නවෝත්පාදන සහ සමානාත්මතාව තුළින් ආර්ථිකය ගොඩනැගූ බවත් මුදල් ඇමතිවරයා සඳහන් කළා. ඒත් එක්කම අපි දැක්කා අයවැයට කලින් දවසේ බදාන දවසේ ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක බදු අඩු කරන්න රජය තීරණය කළා. ඒ බවත් ජනමාධ්‍ය හා මුදල් ඇමතිවරයා මුදල් අමාත්‍යංශයට දැක්වෙච්චේ මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මේ පිළිබඳ ජනතාවත් ටිකක් සැකයකින් හිටියේ, ඇයි හෙට අයවැයතියෙද්දි අද බඩු වල බදු අඩු කරන්නේ, ඒක හෙට අයවැයෙන්ම කරන්න තිබුණා නේද කියලා. ඒ අනුව අපි දැක්කා විශේෂයෙන්ම අර්ථාපන් ලොකුලූලු පරිප්පු හාල් මැස්සු මේ බදු අඩු කිරීම ගණයට යටත් වෙලා තිබුණා. පසුගිය බ්‍රහස්පතින්ද දවසේ අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සඳහන් කළේ අයවැය සමීක්ෂණ ඒකකයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා, යෝජනා කරපු අයවැය යෝජනා ක්‍රියාත්මක කරනවාද කියලා බලන්න. ඒකම අතුරුදන්වන්ගේ කාර්යාලය පිටුවන්න රුපියල් මිලියන 1500ක් වැය කරන බව සඳහන් කළා. යාපනයේ තව ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටවනවා කියලා කිව්වා. ඒත් එක්කම උතුරේ සංවර්ධනය ගැන අවධානය යොමු කරමින් මයිලඩි වරාය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වන බව සඳහන් කළා. උතුරට නිවාස 50,000ක් ඉදි කරන බවත් මුදල් ඇමතිවරයා අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා. ඒත් එක්කම රජයේ සේවකයන්ට වාහන සඳහා ලබා දෙන බදු සහනය තවදුරටත් ලබා දෙන්න කටයුතු කළා. අපි දැක්ක ගියවර අයවැය ඉදිරිපත් කිරීමේදී එයට යට සීමා පැනවෙන බවට සඳහනක් තිබුණා. නමුත් මෙවර අයවැයෙන් සඳහන් කළා රාජ්‍ය සේවකයන්ට ලබා දෙන වාහන සඳහා ලබා දෙන බදු සහනය තවදුරටත් ලබා දෙන්න. රාජ්‍ය සේවකයන් 500කට වැඩියෙන් ඉන්න ආයතනවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කරන්නත් බලාපොරොත්තු වෙන බව සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම නඩු කල්යාම නඩු ගොඩ ගැසීම කියන කාරණය ගැන අපි දන්නවා බහුලී කාල වැඩි අවධානයක් යොමු කරලා තිබුණා. මේකට මොකද අපි කරන්නේ කියලා මෙවර අයවැයනුත් ඒ පිළිබඳ අවධානය යොමු කරලා තිබුණා. අධිකරණ තුළ ගොඩ ගැසී තිබෙන මූල්‍ය දූෂණ ඇතුළු නඩු විශාල ප්‍රමාණයක් ප්‍රමාද වීම වළක්වන්න අධිකරණ පරිපාලන කටයුතු වේගවත් කරන්න නව ශ්‍රාව්‍ය දෘෂ්‍ය පටගත කිරීමේ සහ විශේෂ උසාවියක් වෙනුවෙන් මිලියන 25ක් වෙන් කරලා තිබුණා. ගාල්ල මහනුවර යාපනය කියන නගර සංවර්ධනය කරන්න මිලියන 12,000ක් මෙවර අයවැයෙන් වෙන් කරලා තිබුණා. මත්පැන් මත ජාතික ගොඩනැගීමේ බද්දක් ලබන අවුරුද්ද අප්‍රේල් පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබුණා. පැණිබීම සඳහා සීනි ග්‍රෑම් එකකට 150ක් බැගින් වන බද්දක් යෝජනා කරලා තිබුණා. ක්‍රීඩාව පැත්තෙන් අවධානය යොමු කරලා ක්‍රීඩා සපත්තු ආනයනයේදී තීරු බදිවත් කරන්න තීරණය කරලා තිබුණා. ඒත් එක්කම වෛද්‍ය අධ්‍යාපනය දියුණු කරන්න රුපියල් මිලියන 1250ක් එවැනි යෝජනා තිබුණා. ඒත් එක්කම යතුරු පැදි මෝටර රථ බස් රථ සඳහා කාබන් බද්දක් යෝජනා කරලා තිබුණා. ඒත් එක්කම 2040 වසර වන විට කන්ද තෙල් වලින් තොර වාහන භාවිතයට යොමු වන බව සඳහන් කළා. ඔබ කලින් නැසූ හඬපටේත් ඒ බව සඳහන් වෙලා තිබුණා. විදුලියෙන් ධාවනය කරන වාහනවල බදු 110%කින් අඩු කරනවා කියලා මුදල් අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. මෙවැනි කාරණා වගේම ත්‍රිරෝද රථ ප්‍රමාණය ලංකාවේ ඉන්න වැඩි වන නිසා ඒ ත්‍රිරෝද රථ බංග්ලාදේශයට ආයමත් අලෙවි කරන්න යම් ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවා කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් මෙවැනි විවිධ කාරණා ගැන අදහස් දැක්වුවා, යෝජනා ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේ වගේම සමාජයේ කතාබහට ලක් වෙමින් තිබෙනවා. සංජය
මනෝජ්, දැන් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ජනතාව හිතන්නේ මොනවද? ඒ වගේම විපක්ෂය මොන වගේ මතයකද ඉන්නේ? අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
මේ සම්බන්ධයෙන් ජනතාව කියන්නේ මේ යෝජනා ක්‍රියාත්මක කරන්න කොයිතරම් දුරට ආණ්ඩුව කටයුතු කරයිද කියන එක ගැන ජනතාව යම් ආකාරයක සැකෙන් ඉන්න බවක් තිබුණා. ඒකට හේතුව තමයි පහුගිය රජයන් කිහිපයම දීත්ම යෝජනා කරපු අයවැය යෝජනා ක්‍රියාත්මක නොවීම පිළිබඳව ජනතාවට යම් සැක තිබෙන ආකාරයක් අපි දැක්කා. මේ සියලු රජයන් හැම වසරකදීම සම්ප්‍රදායක් විදිහට අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. නමුත් මේ අයවැය ලේඛනයේ තියෙන කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන බව ජනතාව ප්‍රශ්න කරනවා. ඒත් එක්කම මේ කොයි ආකාරයෙන් අයවැය ඉදිරිපත් කරත් යම් යම් කාරණා වෙනුවෙන් විටින් විට පරිපූර්ණ කැස්සමේන්තු ඉදිරිපත් කරලා අවශ්‍ය අතිරේක වියදම් යොදන්න අමතර කාලයේදී කටයුතු කරනවා. ඉතින් මේ පිළිබඳව ජනතාව ටිකක් අවදි වෙන්න ඉන්නේ. කොහොමනත් මේ බියර් මිල අඩු කරන්න මෙවර අයවැයෙන් තීරණය කළානේ. ඒ සම්බන්ධයෙන් අපි දැක්ක පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ වෙනවා. විශේෂයෙන් පාට්ලි චම්පික රණව කැමැතුමත් සඳහන් කළේ බියර සඳහා වන මිල අඩු කිරීමෙන් නීති විරෝධී මත්පැන් පාලනය කරන්න බෑ, ඒ මිල අඩු කිරීමෙන් සිද්ධ වෙන්නේ රජයට ආදායමක් අහිමි වීම විතරයි කියලා පාර්ලිමේන්තු චම්පික රණව කැමැතිවරයා අයවැය විවාදයේදී අදහස් දක්වමින් සඳහන් කළා. ඒ වගේම බිය සඳහා වන මිල අඩු කරලා දරුවන් හා කාන්තාවන් මත්පැන් වලට යොමු කිරීමේ පියවරක් වෙන්න පුළුවන් මේක කියන දේ සඳහන් කළා. ඒත් එක්කම අපි දැක්කා ජෝන්සන් විරස් ඇමතිවරයාත් පෙරේද දිනීමේ සම්බන්ධයෙන් සඳහන් කරනවා යම් ආකාරයකින් මත්පැන් සඳහා වන බදු වැඩි කිරීමත් එක්ක නීති විරෝධී මත්පැන් සඳහා වන ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඔහු වචනයෙන්ම කිව්වා ගල්ල රක්කු රුපියල් 700-800 වගේ ප්‍රමාණයේ තියාගන්න බැරිද? දැන් රුපියල් 1500ක් විතර වෙනවා. මහන්සිල වැඩ කරන සේවකයෝ මත්පැන් ලබා ගන්න උත්සාහ වෙනවා. ඒ නිසා මේ වැඩි කිරීම තුළින් වෙන ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් කියලා. ඊටම අදාළ කාරණයක් ඊයේ දවසේ සමහන් කරලා තිබුණා. අපි දැක්ක ඌව පළාතේ මහාමතිවරයා ඔහු කිතුල් රාබොන්න සුකම් දෙන්න බැරිද කියලා අහලා තිබුණා. මංගල මහත්තයා බියරුමිල අඩු කරපු එක හොඳයි. හැබැයි ඒ සුද්ධන්ට අපේ මිනිස්සුන්ට සෙතක් වෙන්න නම් කිතුල් රාබොන්න පාසුකම් ලබා දෙන්න ඕන කියලා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමහන් කරලා තිබුණා. ඒත් එක්කම ඉලෙක්ට්‍රික් බස් රථ පොදු ප්‍රවාහන සේවයට හඳුන්වා දීම ප්‍රායෝගික පියවරක් වෙන්නේ නැහැ කියලා පාර්ලිමේන්තුවේ ජම්පි කරනවා කැමතිවරයා සඳහන් කළා. විශේෂයෙන් මේ මුදල් රාජ්‍ය අමතිවරයාත් පහුගිය සතිය අදහස් දක්වමින් කිව්වේ ජනතාවට සහන දෙනවා කියන කාරණයෙන් එහාට ගිහිල්ලා ජනතාව විධිමත් කරන්නේ කොහොමද, අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද, අනාගත පරපුර සූදානම් කරන්නේ කොහොමද කියන කාරණා මත අයවැය පදනම් වෙනවා කියලා ඔහුත් සඳහන් කරලා තිබුණා. කොහොමද මේ කාරණා ක්‍රියාත්මක වීම ගැන තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. වාහන සඳහා බදු එක්කාසු කිරීම ටිකක් වැඩිපුර මෙවරක් සිද්ධ වුණා. ඒත් එක්කම විද්‍යුත් මෝටර සඳහා ඉලෙක්ට්‍රික් කාර් සඳහා රුපියල් 110,000 බද්ද අඩු කෙරෙන්නේ පිටරටදී පාවිච්චි කරලවත් ගෙන්නන වාහන සඳහා නෙවෙයි, අලුතෙන්ම මිලදී ගන්න බ්‍රෑන්ඩ් නිව් වාහන සඳහා තමයි මේ බද්ද අඩු කිරීම සිද්ධ වෙන්නේ. හරහත් මේ බදු අඩු කිරීම කොතරම් ජනතාවට වාසිදායකද කියන කාරණයක් සංජය වර්තමානයේදී ශ්‍රී ලාංකේය සමාජයේ සාකච්ඡා වෙමින් පවතිනවා.
හොඳයි මනෝජ්, මේ කරුණු කාරණා අතරේ අපි සූදානම් ඊළඟට. ඊයේ දිනේදී ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබුණා දෙවන්ත රැලියක් අනුරාධපුර ප්‍රදේශයේදී. අපි විශේෂයෙන්ම දැන් මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කතා බහ කරමින් සිටින්නේ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරන ආකාරයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතයි එළබෙන 2018 වසරේ ජනවාරි මාසයේදී. ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන ආකාරයට මේ සඳහා සූදානම් වීමක් වශයෙන් එහෙමත් නැත්නම් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ආරම්භයක් ලබා දෙමින් තමයි මේ දෙවන්ත රැලිය සංවිධානය කර තිබුණේ. මෙහිදී විමල් වීරවංශ මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් දැක්ව අදහස් කීපයකට අපි පළමුවෙන් අවධානය යොමු කරමු. ඉන් අනතුරු ඒ පිළිබඳව තොරතුරු අපි ඔබ සමගින් කතා බහ කරන්න සූදානම්.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට ගෙනාව එක ලෙවල් එකකට, ආර්ථිකය ගෙනාව එක ලෙවල් එකකට, දේශපාලන ස්ථාවර භාවය ගෙනාව එක ලෙවල් එකකට, ඒ තිබිච්ච ලෙවල් එකෙන් පල්ලෙහා ලෙවල් එකට වැටින රටක් මේ රට. ජාත්‍යන්තරයේ ජයගෙන ඇත, තෙල් සතියකට ස්ටොක් එක නැත, හදිසියකට තෙල් ටිකක් ඉල්ලා ගන්න මොනම ජාත්‍යන්තර මිතුරෙකුද නැත. අම්මපා මේ ජාතියේ බෙලහීන මඤ්ඤං ආණ්ඩුවක්. ඒ තෙල් නැති කාලේ බුදුවා මේ රටේ ජනාධිපති ආර්යාවට වඩා තැනක් තිබ්බා නිවස් කාර්යාවට. බලය බෙදන්න කලින් යහදෝ තෙල් ටික බෙදහල්ලා එහෙමයි මුණු පොතේ තරුණයෝ කියන්නේ. එකමත් එකමල මේ පරගති දේශද්‍රෝහී ආණ්ඩුවේ බලය කුජීත කරන්න ඕන පාර්ලිමේන්තුව ඇතුලේ එළියේ. එළියේ නම් කොහොමත් බලය දැන් කුජීත වෙලා ඉවරයි, ඡන්දෙ තිබ්බම පෙනෙයි.
මේ කට්ටිය කියනවා UMP ආණ්ඩුවේ ඉඳගෙන UMP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා මහින්ද ඩීල් දානවා. දැන් මෙච්චර කලක් ගියේ මහින්ද උන් එක ඩීල් දානවා කියලා රලිල් එක. දැන් කියනවා මහින්ද මෛත්‍රීත් එක්ක ඩීල් දානවා කියලා. මූණ මාර මිනිහෙක් නේ. සහෝදරයා මේ මහින්ද ජනතාවත් එක්ක විතරයි වැඩ, නායකයොත් එක්ක නෑ, UMP අත් එක්ක නෑ, රලිල් එක්කත් නෑ, අනිත් එක්ක නායකත් නෑ.
මනෝජ, අපි දැනගන්නට කැමති විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය ඊයේ දිනේදී සංවිධානය කර තිබූ රැලිය ආශ්‍රිතව වාර්තාවන තොරතුරුත් ඔබගෙන්.
ඔව්, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ තමයි මේ රැලිය පවත්වලා තිබුණේ. අනුරාධපුර නගරයේ තිබෙන විශාලතම ක්‍රීඩාංගණයක්. මේ සඳහා විශාල ජනතාවක් සහභාගී වෙලා තිබුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැලියක් හැටියට තමයි මේ රැලිය සංවිධානය කරලා තිබුණේ. ඔබ දන්නවා GLPTS මහත්මයා සහ බැකිල් රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ කරගෙන තමයි මේ පෙරමුණ ගොඩනැගුණේ. දැන් මේ වේදිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිස් ගොඩවදිනවා. ඒ අතර ඇතැම් අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක දුර අහිමි කළා. එක්කම තවදුරටත් ආසන සංවිධායක දුර දරන පිරිස් මේ වේදිකාවේ ඉන්නවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අනුශාසකවරේ. නමුත් වෙනත් පක්ෂයක් සඳහායි මේ මැතිවරණ වේදිකාව ඉදි කරලා තිබුණේ. ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් තමයි මේ රැලි පැවැත්වෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රැලියේදී කිව්වේ ලාංඡනය මොකක් වුණත්, කාර්යාලයක හේ වුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තියෙන්නේ මෙතන නම මොකක් වුණත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මෙතන කියන කාරණේ ඔහු අවධාරණය කළා මේ මැතිවරණ වේදිකාවෙත්. ඉතින් මේ අනුව ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීමේ පළමු ජන රැලිය විදිහට තමයි පළමු රැස්වීම විදිහට තමයි අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ මේ පොදු ජන පෙරමුණේ රැස්වීම ඊයේ දවසේ පැවැත්ුණේ. එහිදී දක්වපු අදහස් කීපයකට අපි කලින් අහුන්කම් දුන්නා. සංජය ඔවුන්ගේ ප්‍රධාන පාඩ වෙලා තිබුණේ රජයට එරෙහිව බලවේගයකට නගන්න මේ හරහා සූදානම් වෙන බව.
මනෝජ්, ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ කාරණයක් බවට පත් වුණා මේ තෙල් අර්බුදය. එය විශේෂයෙන්ම පුවත් මවන කාරණයක් බවටත් පත් වුණා. අපි දැනගන්නට කැමති මේ අර්බුදයේ අලුත්ම තත්ත්වය මොකක්ද කියලා.
තෙල් අර්බුදය යම් තාක් දුරකට සමනය වෙලා තිබුණත් අපි ඊයේ දැක්කා කොළඹින් බැහැර ප්‍රදේශවල, විශේෂයෙන් නුවර වගේ ප්‍රදේශවල පෝලිම් දක්නට ලැබුණා. ජනතාවට නිසි ආකාරයෙන් තෙල් ලබා ගන්නට නොහැකි වන තත්ත්ව ඇතැම් ස්ථානවල දකින්න තිබුණා. බොහෝ දුරට පෞගිය දිනවල තිබුණු තත්ත්වය කොළඹ සහ බාහිර ප්‍රදේශවල යම් ආකාරයකින් මේ වන විට සමනය වීමක් තමයි දකින්න තිබුණේ. ඒක තාවකාලික කාරණයක් වුණත් ඇයි මේක මෙහෙම වුණේ කියන දේ සම්බන්ධයෙන් තවදුරටත් රජයේ සමාජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි දැක්කා පෞගිය දිනවල කැබිනට් අනුකමිතුවක් පත්කලා ඒ වාර්තාව ලබන අගහරුවාද දවසේ ජනාධිපතිතුමාට බහර දෙන්න නියමිතයි, කැබිනට් මණ්ඩල ඉදිරිපත් කරන්න නියමිතයි කියලා දැනගන්න ලැබෙනවා. අර්ජුන රන්තුංග විශේෂ බහර අමාත්‍යවරයා, සරත් අමුරුගම අමාත්‍යවරයා, පාර්ලිමේන්තු සම්පිත රණවක අමාත්‍යවරයා, අන්ධ්‍රප්‍රදේශයේ යාපාය අමාත්‍යවරයා, මේ අය තමයි මේ කණ්ඩායමේ සමාජිකින් බවට පත් උනේ. ඉතින් කෙසේ වෙතත් මේ අර්බුදයේදී අපි දැක්කා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් අදහස් දක්වනවා මේ අර්බුදයේදී පෙට්‍රල් අර්බුදයේ තෙල් සංස්ථා වල් කියන්න ඕන කියලා. තව කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර අමතුවරයක් සඳහන් කළා. ප්‍රතික්ෂේප වෙච්ච තෙල් නැව වෙනුවට වෙනස් තෙල් නැවක් ගෙන්වීමට මෙතරම් දින ගාණක් ප්‍රමාද වීම ගැන සැකමතු වෙනවා කියලා දයාසිරි ජයසේකර අමතුවරයා තම කැබිනට් ප්‍රකාශකවරයා විදිහට කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා. ඉතින් තිබෙන මෙතන ප්‍රශ්නේ එක තෙල් නැවක් ප්‍රමාද වීම කියන කාරණයත්, තවත් තෙල් නැවක් ප්‍රතික්ෂේප වීම කියන කාරණයත් මත තෙල් මෙතරම් හිඟුණේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි තිබෙන්නේ. ඒ අනුව අපිට දැන් පේනවා රටක් විදිහට ලංකාව ඇතුලේ කොතරම් තෙල් සංචිතයක්ද තියෙන්නේ කියලා. ඇමරිකාව වගේ රටවල් වල වසර ගානකට ඇති වෙන තෙල් තොග තිබෙනවා. නමුත් ඒ වගේ ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වෙන්න බෑ. නමුත් අපි දැක්කා පෞගේ කාල සීමාව ඇතුලේ විශාල වශයෙන් වාහන මහමාර්ගවලට එකතු වෙනවා. තෙල් සඳහන බදු අඩු කිරීමත් එක්ක පෙට්‍රල් ලීටරයක රුපියල් 33ක වගේ සහනයක් ලැබුණා. මුල්ම කාලයේ බදු අඩු කිරීම නිසා විශාල වාහන ප්‍රමාණයක් මාර්ගයට එකතු වුණා. දැඩි රථ වාහන තදබදයක් තිබෙනවා, දැඩි ඉන්ධන දහනයක් තිබෙනවා. මේ වගේ මාර්ගවල වාහන ධාවනයට ජනතාව පෞගේ කාලේ දිරිමත් කරේ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයලාද තෙල් ප්‍රමාණය රැස්කරගෙනද කියන කාරණේ වතුණා. ඉතින් කොහොමද මේ සම්බන්ධයෙන් නිසි කරුණු රජයට නිලධාරීන් දැනුවත් කරලා නැහැ, ඒ හරහා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ කියලා සඳහන් කළේ.
ඒ වගේම මනෝජ්, දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදයක් බවට පත්ව තිබෙනවා මේ සයිටම් අර්බුදය. සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය පසුගිය සතියේදී නිවේදනය කළා. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් මේ වන විට පවතින තත්ත්වය කුමක්ද කියන කාරණයක් මනෝජ්.
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරා කියන කාරණය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා විශේෂ ප්‍රකාශයක් මගින් පෞද්ගලික දවසේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ වගේ මේ සඳහා යලි සිසුන් බලවා ගන්නේ නැහැ කියන කාරණයක් පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. සයිටම් ගැන සොයා බලන්න පත් කළ කමිටුවේ සභාපතිවරයා විදිහට තමයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රකාශ කරේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සයිටම් අහෝසි කරන්න කියලා ඉල්ලපු වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය ආරම්භ කළ මාරාන්තික උපවාසයක් නිමාවට පත් වුණා. ඒකට හේතු වුණේ හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා කරපු මේ ප්‍රකාශය. දැන් අද දවසේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ට පන්ති වර්ජනය අත්හිටුවලා ඇවිල්ලා අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න කියලා උපකුලපතිවරුන්ගේ සංගමයේ ඉල්ලීමක් කළා. නමුත් පෙරේද දිනේ පවත්වපු මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයක් කිව්වේ මේ සම්බන්ධයෙන් රජය ලබා දුන්නු පොරොන්දු විශ්වාස කරන්න බෑ, ඒ හින්දා මේ අරගලය අලුතින් පුනරකින් ආරම්භ කරන්න ඕනේ. මේක ලැබපු යම් ජයග්‍රහණයක් තමයි. නමුත් පන්ති වර්ජනය තවදුරටත් අද දිනේ නිභාවට පත් වෙන ආකාරයක් පේන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රජය ඉදිරිපත් කරපු යෝජනාවලියට යම් ආකාරයකින් එකඟ වෙනවා අපි දැක්කා. නමුත් ශිෂ්‍යයින් සහ ශිෂ්‍ය දෙමාපියන් මීට එකඟ නොවන ආකාරයක් විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එවැනි අය මීට එකඟ නොවන ආකාරයක් දැක්කා. කොහොමනත් ඊයේ දවසේ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් සඳහන් කළා සයිටම් අහෝසි කරනවා කියන තීරණය ඉතා ඉක්මනින් මේ රජයේ තීරණය අධිකරණයට දැනුම් දෙන්න සයිටම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. ඉදිරිපත් කරන නඩුවෙන් ලැබෙන ප්‍රතිඵලය මේ ඉදිරිපත් කරපු යෝජනාවට වඩා වෙනස් වුණොත් ඒක යම් ආකාරයකින් බලපාන්න පුළුවන් නිසා මේක තීරණයක් විදිහට නියමාකාරයෙන් අධිකරණයට දැනුම් දෙන්න කියන ඉල්ලීම රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට ඔවුන් ඉදිරිපත් කළා. සිසුන් නම් තවම මේ තීරණය පිළිගන්න ආකාරයක් පෙන්නේ ඔවුන්ගේ පැත්තෙන්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැත්තෙන් කියන්නේ මේ සඳහා වන විරෝධය අලුත් මොහොතකින් අරගෙන එන්න ඕන. මේ ලැබපු ජයග්‍රහණය යම් තරමක ජයග්‍රහණයක් තමයි. නමුත් රජය මේ කියන දේවල් විශ්වාස කරන්න බෑ කියලා ඔවුන් කියනවා.
අපි සයිටම් අර්බුදයෙන් ලංකාවේ දේශපාලනයට නැවත වතාවක් යොමු වුණොත් මනෝජ් මේ ලංකාවේ දෙමළ ජාතික සන්ධානය තුළ යම්කිසි ආකාරයක අර්බුදයක් නිර්මාණය වී ඇති බව ගෙවී යන සතියේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. මොකක්ද මේ අර්බුදය මනෝජ්?
දෙමළ ජාතික සන්ධානය තමයි සන්ධානයක් විදිහට මේ කාලේ නොකැඩි දීර්ඝ කාලයක් දේශපාලනය කරගෙන ගිය කණ්ඩායම, උතුරු නියෝජනය කරන කණ්ඩායම. ඌනුත් බෙහෙද බින්න වෙන ආකාරයක් පේන්න තිබෙනවා. විශේෂයෙන් EPRLF පක්ෂයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්මයා ඇතුළු අය වෙනම යන්න උත්සාහ කරනවා. සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැනි අය දෙමළ ජාතික සන්ධානය ආරක්ෂා කරන්න ඕන කියන වැනි සාවරයක ඉන්නවා අපි එක්තර අවස්ථාවක දකින්න ලැබුණා. කොමුණත් උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීන් විග්නේශ්වරන් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් දෙමළ මහජන සභාව සංවිධානයේ විශේෂ සාකච්ඡාවකු තියදී පැවැත්වුණා. ඒ විග්නේශ්වරන් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඒකෙදිත් අවධානය යොමු කරේ පළාත් පාලන මැතිවරණයේ තරග කරන ආකාරය ගැන, වෙනම පක්ෂයක් පිහිටවනවද කියන කාරණය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගන්නත් ඒදි තීරණය වෙලා තිබුණා. මේ කණ්ඩායම දෙමළ ජාතික සන්ධානයෙන් වෙන් වෙනවද කියන කාරණය, කොමුණත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වෙච්චි EPRLF පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ කොංග්‍රස් පක්ෂයේ නායක පොන්නම්බලම් ගජේන්ද්‍ර කුමාර්, දෙමළ මහජන සභාව සංවිධානයේ නියෝජිතයින් මේ අය මේ සාකච්ඡාවට එක් වෙලා හිටියා. දෙමළ ජනතා සංසදය දේශපාලන පක්ෂයක් විදිහට ලියාපදිංචි කරලා ඉදිරි මැතිවරණය තරඟ කරනවාද, එහෙම නැත්නම් නව දේශපාලන පක්ෂයක් බිහි කරලා මැතිවරණයට තරඟ කරනවාද කියන කාරණේ තමයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ සාකච්ඡාවේදී සඳහන් කළේ දෙමළ ජනතාවගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් බිහි කරපු දෙමළ ජනතා සංසදය පක්ෂයක් වෙත බිහි කිරීම සම්බන්ධයෙන් ඒ ජනතා අදහස් විමසලා තීරණය කරනවා කියලා. දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් නිසි විසඳුම් ලබා දෙන්නේ නැති නිසා විග්නේශ්වරන් මහත්මයාගේ නායකත්වයෙන් දෙමළ මහජන සභාව එක්දා බිහි කරපු කාරණය තමයි එහිදී කියුනේ. ඒ ආකාරයෙන් තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය දෙකඩ වෙලා තියෙන ආකාරයක් තමයි පේන්න තිබෙන්නේ. මොවුන්ගේ අදහස් මත ගැටුම් පහුගිය කාලේ දීර්ඝ වශයෙන් දකින්න ලැබුණා. ඒක ප්‍රතිඵලය විදිහට තමයි අවසානයේ මේ වෙන්වීම ඉවත් වීම දෙකඩ වීම කියන කාරණය වාර්තා වෙන්නේ සැකේ.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි. ලැබෙන සතියේදීත් අපි හමු වෙමු ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින්.
බොහොම ස්තුතියි සංජය.